මැදරට ගුරුගෙදර තුලින් අප සෝදානම් මෙතන සිට ඔබව දැනුවත් කරන්නට සිංහල භාෂාව සහ සාහිත්‍ය විෂය පිළිබඳව ඒ සඳහා පැරුම් කරනවා දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක RMUK රාජනායක මහත්මියටත් ඒ වගේම ගෙලියෝය දෙනුවර ශ්‍රී පට්නාරත්න මධ්‍ය මහාවිද්‍යාලයේ NWMIK නක්කාවිට මහත්මිය.
ඉතින් දරුවනේ අද දවසේ අපේ පාඩම කෑරගලේ වැජබේමේ ලෙසින් සිට මේ පාඩමෙන් එන්නේ පද්‍ය 10ක් රස විඳින්න. මේ පද්‍ය 10 දරුවනේ උපුටා ගන්නේ හංස සංදේශයේ. හැබැයි එකවරම අපි හංස සංදේශයටම අවධානය යොමු කරන්නේ නැතිව මේ සංදේශ කාව්‍යයක් කියන්නේ මොකක්ද? සංදේශ කාව්‍ය සාහිත්‍යයේ බිහිවීම ගැන තොරතුරු ටිකක් දැනගමු. එහෙම හොඳයි නේද රාජනායගුරු මහත්මියනි?
ඔව් අපි එහෙම කතා කරගමු.
ඔව්. දුවේ පුතේ යම් කිසි සත්වයෙකු හෝ වස්තුවක් හෝ දූතකාරයේ යොදවාගෙන පණිවිඩයක් යවනසේ වර්ණනාත්මකව රචිත කාව්‍ය විශේෂය සංදේශ කාව්‍යයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ ආකාරයට හඳුන්වන්න පුළුවන් සංදේශ කාව්‍යයේ උපත සොයා යන ගමනේදී දරුවනේ අපට අපගේ සමස්ත සංස්කෘතියේ මූලය පෙන්වන භාරතයට ගිහිල්ලා සංස්කෘත සාහිත්‍යයට එබී බලන්නම සිද්ධ වෙනවා. මෙහෙම බලනකොට දුවේ පුතේ අපට සංදේශ යැවීම් කිහිපයක් පිළිබඳව තොරතුරු ලැබෙනවා. එකක් තමයි පණී නැමැති අසුරයා ඉන්ද්‍රගේ ගවදිනුන් සොරාගෙන සංගවාගෙන ඉන්නකොට ඔවුන්ව සොයන්න සරමානම් බැල්ලියක් මගින් යවන පණිවිඩයක් සංදේශයක් පිළිබඳව ඍග්වේදයේ සඳහන් වෙනවා. ඒ අරුණාම දරුවනේ සංස්කෘත මහාභාරතයේ සඳහන් නලදමයන්ති රාජකීය ප්‍රේම වෘතාන්තයේදී නල රජු හංසයෙකු අත දමයන්තිට පෙම් පණිවිඩයක් යවනවා. රාම කුමාරයා සීතා කුමරිය වෙත හනුමන් අත යවන පණිවිඩයක් ගැනත් දරුවනේ රාමායනයේ සඳහන් වෙනවා. හැබැයි දුවේ පුතේ ඔයාලගේ දැනගැනීමට මම යමක් එකතු කරාට මොකද මම මේ කියපු හැම කතාවකම පෙනෙන්නේ සංදේශයක්. එහෙම නැත්නම් පණිවිඩයක් යමකු අත යැවීමක් පමණයි. ඒවා සංදේශ කාව්‍යන නොවේ. එහෙම නේද රාජනායගුරු මහත්මියනි? ඔබතුමියත් එක දෙකඟ ඇති. එහෙනම් මොකද්ද අපට මුලින්ම හමු වෙන සංදේශ කාව්‍ය? දරුවනේ කාව්‍යයක් සේ සංදේශයක් මුල්වරට බිහිව එන්නේ 6 සියවසේ මහා කවි කාලිදාසයන් රචනා කළ මේඝ දූතයයි. පසුකාලීනව සංදේශ කවීන්ගේ පූර්වාදර්ශයක් බවට පත්ුනේ දුවේ පුතේ මේ මේඝ දූතය. ඉතින් මං හිතනවා ඔයාලා මේඝ දූතය ගැන අහලා ඇති. එහෙම නේද රාජනායගුරු මහත්මිය? හරි ලස්සන කතා පුවතක්
එනවා නේද? ලස්සන කතා පුවතකුත් ඒකේ සඳහන් වෙනවා. ඔව් ඔව් ඔව්. අපි ඒකත් පොඩ්ඩක් විස්තර කරා නම් හොඳයි නේ.
ඒක තමයි අපි දරුවන්ගේ දැනගැනීම සඳහා කියමු. හොඳයි. දුවේ පුතේ කෛලාසනයේ වෙසෙන කුවේර නම් යක් රජු අලුත විවාහ වූ යක් තරුණයෙකුට රාජකාරියක් පැවරුවාලු. ඒ රාජකාරිය තමයි මානසිවිලේ නෙළුම් වනේ රැකගන්න එක. මෙම කාර්යයේ යෙදී සිටින තරුණයාට සිය තරුණ බිරිඳ මතක් වෙලා රාජකාරිය අමතක කරලා ඇය ළඟට යනවා. මෙහෙම ගියාට පස්සේ දැන් එයා ආපහු එනවනේ. ආපහු එනකොට දරුවනේ සිද්ධ වෙලා තිබුණේ මොකක්ද දන්නවද? ඇතුන් ඇවිල්ලා නෙළුම් විල සම්පූර්ණයෙන්ම වනසලාලු. මේ පිළිබඳව කෝපයටපත් කුවේර මොකද කරන්නේ දන්නවද? ඒ තරුණයා ඔහුගේ බිරිඳගෙන් වෙන්කොට රාමගිරි අසපුවේ හුදකලා කරලා හිර කරනවාලු. මේ දඩුවම් කාලයේ දුවේ පුතේ අවුරුද්දක්ලු. ඉතින් දුකටපත් තරුණයා සිය දුක බිරියට පවසන ලෙස ඉල්ලීම හමුවීමට යාම සඳහා ගමන් මගත් වලාකුලකට පවසා සිටීම තමයි මේඝ දූතේ අන්තර්ගත පුවත වෙන්නේ. හරි ලස්සන කතා පුවතක්. වැඩි විස්තර ඉතින් ඔයාලා මේ ගුරුතුමියගෙන් හෝ ගුරුතුමාගෙන් තවදුරටත් තොරතුරු දැනගන්න. ඉතින් දුවේ පුතේ මේ මේඝ දූතේ රසවත් තුණු මේ මේඝ දූතෙන් කොටින්ම කිව්වොත් වශී උණු සමහර සංස්කෘත කවීන්ද මේ සංදේශ කාව්‍යකරණයට පෙළඹෙනවා. එතකොට ඔය පවන දූත, නිමි දූත, උද්දව දූත, හංස දූත, පන්ත දූත, මනෝ දූත වගේ සංදේශ මෙයාලා රචනා කරන්න උත්සාහ කරනවා. කොහොම හරි දකුණු ඉන්දියාවෙන් බිහි වූ සංදේශ රටාව අනුව අපේ රටෙත් පාලි බසින් සංදේශ කීපයක් බිහි වෙනවා. මෙන්න මේ නම් සහිතව මානාවුළු සංදේශය, උත්තමාලා සංදේශය, උත්තමාලා සංදේශ සතකය, එතකොට සිරිරාම සංදේශය, බුරුම සංදේශය, සිරි සංදේශය. දරුවනේ මෙන්න මේ ආකාරයට බිහිවුණු සංදේශ අපේ සිංහල සංදේශ කාව්‍යයක් බිහිවීම කරාත් රැගෙන යනවා. එතකොට රාජනායක ගුරු මහත්මියනි, අපි දැන් පොඩ්ඩක් කතා කරමුද මේ සිංහල සංදේශ කාව්‍යයේ බිහිවීම ගැන.
ඔව්, ඔබතුමිය කිව්වා වගේ අපේ සංදේශ සාහිත්‍ය ඉතිහාසය පිළිබඳව ඔබතුමිය ඉතාම රසවත් හරවත් වූ කතා පුවතක් අපේ දරුවන්ට ගෙනහැර පෑවා. එතකොට අපිට මේ ඒ සංදේශ ඉතිහාසය අපේ සිංහල සාහිත්‍ය වංශයටත් ඉතාම වැදගත් වෙනවා. සිංහල සාහිත්‍ය වංශයේ සංදේශ සාහිත්‍ය ගැන කතා කරනකොට සංදේශය කියන එකේ අර්ථය දැන ගැනීම අපේ දරුවන්ට ගොඩාක් වැදගත් වෙනවා. සංදේශයක් කියන එක හඳුන්වන්නේ දූත කාව්‍යයක් විදිහට තමයි සංස්කෘතේ. දැන් අපේ නක්කවිට මහත්මිය කිව්වා වගේ දූත කාව්‍ය තමයි මේ සංස්කෘතයෙන් වැඩියෙන්ම ලියවිලා තියෙන්නේ. නමුත් සිංහලයට එනකොට මේ දූතයා අපි අරන් යන පණිවිඩයෙන් තමයි සඳහන් කරේ සංදේශය කියන නාමය. ඉතින් මේ සංදේශය කියන එකේ තේරුම කියනවා නම් අපේ දරුවන්ට පණිවිඩයක්, අස්නක්, හසුනක් කියන අර්ථය දෙනවා. එතන මේ සංදේශ සාහිත්‍යයේ ඉතිහාසය ගැන කතා කරන විට බොහෝ දෙනෙක් මේ සංදේශයේ උපත විදිහට සලකන්නේ සංස්කෘත මහා කවි කාලිදාසයන්ගේ මේඝදූතය. මේ මේඝදූතයෙන් තමයි අපේ සිංහල සාහිත්‍ය වංශයේ සංදේශ ලිවීම ආරම්භ වෙන්නේ. වැහි වලාකුලක් අත පණිවිඩයක් තම පෙම්වතියට යවන ආකාරය තමයි අපි කිව්වා, අපේ නක්කවිට මහත්මිය කිව්වා මේඝදූතයේ සඳහන් වෙන්නේ. එතකොට මේ මේඝදූතයේ ඇසුරින් සිංහල සංදේශය ලියවුණු බවට ගොඩාක් මතවාද තියෙන අපේ විචාරකයන් අතර. මෙසේ ආරම්භ වූ මේ සිංහල සංදේශවලට දීර්ඝ ඉතිහාසයක් තියෙන බව නම් අපිට පැහැදිලිවම පේනවා. මේ සංදේශ කාව්‍ය ආරම්භ වෙන්න පෙර මේ ඊට ඉහතත්, ඒ කියන්නේ ඊට ඈත අතීතයේත් බොහොම සංදේශ ලියවුණු බවට සාධක තියෙනවා. එකක් තමයි ඉඳුනිල් මේ සිද සංග්‍රහ ග්‍රන්ථයේ සඳහන් වන 26 වන කවිය. ඔබට මතක ඇති?
ඔව්, කියෙන් බාන්න මැඩම් පොඩ්ඩක් අපි ඒ කවිය.
ඔව්. මොන රිදු එකල්හි පුල්සලඟ නවා ගති. කලවන් බිඟු මහත්වත හිරු හත්වත. මේක ඊටාම පැරණි සංදේශයක් තිබුණු බවට අපිට හම්බ වෙන හොඳම සාධකය.
එතකොට අපේ සංදේශ ඉතිහාසයේ බොහෝ දුරයි නේද මැඩම්?
බොහෝ දුරට දිව යනවා. තව තියෙනවා අපිට ගන්න පුළුවනි 8 සීවසේ මේ සීගිරියේ යුගය ගන්නකොට සිරි නාග නැමැත්තෙක් සීගිරි බිතෙහි කුරුටු ගෑ ගී එකක් මෙහෙම සඳහන් වෙනවා නක්කවිට මහත්මිය. වන්දිමි හිමිවලා තොගොසින් ඇය නිමෙස්නට පිරිබුන් පගා මලයුත දිවට තො හද හව කිය කියයි. මේකේ සඳහන් වෙන්නේ වෙහි වෙලාවක් අත පෙම්වතියකට යන පණිවිඩය.
පණිවිඩයක්.
ඔව්. එතකොට මේක පණිවිඩයක් පමණයි, සංදේශ කාව්‍යයක් නෙමෙයි. මේවා සංදේශ ලක්ෂණ පෙන්눔 කරත් සංදේශ කාව්‍ය ලක්ෂණ මේවේ තුල දකින්න ලැබෙන්නේ
නෑ.
ඔව්. අපිට සංදේශ කාව්‍ය මුලින්ම හම්බ වෙන්නේ, එහෙම නැත්නම් සිව්පද කවි වලින් යුතු සංදේශ කාව්‍ය වල මූල ආරම්භය අපිට හමු වෙන්නේ ගම්පල යුගයේ.
ගම්පල යුගයේ තමයි අපිට හම්බෙන්නේ මුල්ම එතකොට අපේ
සංදේශ කාව්‍ය. ඔව්. අපේ හිටියනේ ප්‍රකට කතුවරේ පොළොන්නර යුගයේ ගුරුළු ගෝමීන් කියලා.
ඔව්, ගුරුළු ගෝමීන්.
මේ ගුරුළු ගෝමීන් පණිවරයාගේ මුණුපුරෙක් ලෙස සලකන කවිශ්වර කියලා කෙනෙක් තමයි මේ මුල්ම සංදේශය රචනා කරලා තියෙන්නේ. ඒක අපි කවුරුත් දන්නවා මයුර සංදේශය. මේකේ පද්‍ය 164ක් සඳහන් වෙනවා. ඒ යුගයේම තවත් ලියවුණා සංදේශයක් තිසර සංදේශය කියලා. ඔව්. ඉතින් ගම්පල යුගයේ තමයි අපේ සිංහල සාහිත්‍ය වංශයේ ප්‍රථම සංදේශ ආරම්භ වීම සිද්ධ වෙන්නේ. ඉන්පසු වෙනවා කෝට්ටේ යුගයට. කෝට්ටේ යුගයේදී රස භාවයෙන් වඩා පරිපූර්ණ වුණ සංදේශ කාව්‍ය රසක්ම ලියවෙනවා. පාරවි සංදේශය, සැලලිහිණි සංදේශය, ගිරා සංදේශය, කෝකිල සංදේශය, හංස සංදේශය, මෙන්න මේ වගේ උසස් ගණයේ සංදේශ කීපයක්ම ලියවෙනවා මේ කෝටේ
යුගයේදී.
ඔව්. එතකොට මේ කෝටේ යුගයට පස්සේ සංදේශ ලියවිලා තියෙනවා නේද ඉඳුරි මහත්මිය? ඔව්. කීපය යුගයකම ලියවිලා තියෙනවා. අපි සීතාවක යුගය ගත්තොත් එහෙම අපි දන්නවා අලගේවන්න මුකවැටිතුමා. අලගවන්න මුකවැටිතුමා විසින් සැවුල් සංදේශය ලියලා තියෙනවා කියලා අපිට සාධක හමු වෙලා තියෙනවා මේ සීතාවක යුගයේදී. මහනුවර යුගයට එනකොට අතපත්තු මුකවැටිතුමා අතින් කැටකිරිලි සංදේශයත්, බරණ ගණිතයන් විසින් නීලකොබෝ සංදේශයත් ලියවෙනවා. මාතර යුගයේ වෙනකොට ධම්මස්කන්ධ හිමියන් විසින් දිය සැවුල් කියලා සංදේශයක් ලියලා තියෙනවා. ඒ වගේම මේ කිතලගම දේවමිත්ත තැනැත්තෙකු අතිමුත් ලියවෙන කිරල සංදේශය කියලා සංදේශයක් අපට හම්බ වෙනවා මේ සාහිත්‍ය ඉතිහාසය ගැන අපි හොයාගෙන යන විට. අපිට මෙහෙම සංදේශ පිළිබඳ ලිඛිත සාක්ෂි හම වෙන්නේ මෙන්න මේ ආකාරයට. මේ විතරක් නෙමෙයි අපිට තව බොහෝ සංදේශ ලියවිලා තියෙනවා. හැබැයි ඒවා ප්‍රකට නැහැ. අපිට හොයාගන්න අපහසු වෙලා තියෙනවා. අද වන විටත් සංදේශ ලියවීමින් පවතිනවා. ඉතින් ඒ වගේ මේ සංදේශ එදා කාලිදාසයන්ගේ මේඝදූතයෙන් ආරම්භ වෙච්ච මේ සංදේශ කාව්‍ය සම්ප්‍රදාය අද දක්වාම දිවෙනවා. ඔන්න ඔය ආකාරයටයි දරුවනි සිංහල සංදේශ සාහිත්‍යයේ ඉතිහාසය ගැන අපිට විස්තර කරන්නට තියෙන්නේ. ඉතින් මේ සංදේශ සාහිත්‍යයේ අපි අහලා තියෙනවානේ පද්‍ය ගණනාව, පද්‍ය කෘති ගණනාවක් ලියවුණ යුගය තමයි කෝටේ යුගය. මේ යුගයේ අපි හඳුන්වනවා නේද නක්කවිට මහත්මිය මේ සංදේශ සාහිත්‍ය ස්වර්ණතම යුගය කියලා
නේද? ඔව්.
මේ යුගයේ පිළිබඳවත් ඔබතුමිය අපේ දරුවන්ට විස්තර ටිකක් කරොත්
හොඳයි. අපි අනිවාර්යෙන්ම සාහිත්‍ය ගැන ඉගෙන ගන්නා නම් දරුවනේ කෝටේ යුගය නම් අමතක කරන්නම බෑ. සාහිත්‍ය කටයුතු පිළිබඳව සොයා බලනකොට කෝට්ටේ සමය දරුවනේ අනුස්මරණීයයි. විශේෂයෙන්ම මේ කෝට්ටේ රාජධානි නැත්නම් කෝට්ටේ යුගය නැත්නම් මේ කෝට්ටේ සමය කියනකොටම අපිට මතක් වෙන ප්‍රබල රජෙක් ඉන්නවා. ඒ තමයි හයවන පෙරකුම්බා රජතුමා. එතකොට මේ හයවන පෙරකුම්බා රාජ සමයේ රටේ ඇතිවගිය නිදහස් පාලනය පොතපත කරනෙහි පඬිවරුන්ට යොමු වීමට ලොකු හේතුවක් වුණාලු මැඩම්. ඒ කියන්නේ රාජ්‍ය අනුග්‍රහය.
රාජ්‍ය අනුග්‍රහය.
ඔව්. මේ රජු පවා සාහිත්‍ය දෙරේකු. ගත් කතුවරකු නිසා පඬිවරුන්ට මහත් අනුබලයක් රජතුමාගෙන් ලැබුණලු.
ඔව්. රජතුමා සාහිත්‍යගාමී රජ කෙනෙක්.
රජ කෙනෙක්. ඔව්.
බොහෝ පොත්පත් ලියන්නට කියලා ඒ සමයේ සිටි උගත් බුද්ධිමත් පිරිසට ගිහි පැවිදි දෙපිරිසටම
හොඳ අනුග්‍රහයක් ලබා දුන්නා.
ලබා දුන්නා.
මහාවංශයේ දරුවනේ 91 පරිච්ඡේදයේ 191 පිටුවේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. චිරාගත චාරිත්‍රයක්සේ පෙරකුම්බා රජුද පාලි දහම් පොත්පත් මහවියදමින් ලියවිය. මේ තුලිනුත් පැහැදිලි වෙනවා රජුගෙන් මේ සාහිත්‍ය ප්‍රබෝධයට මොනතරම් අනුග්‍රහයක් ලැබුණාද කියලා. දරුවනේ මේ කෝට්ටේ සාහිත්‍ය සම්බන්ධයෙන් අපි කතා කරනකොට අපට කැපී පෙනෙනම කාරණයක් තියෙනවා. ඒ තමයි වැඩිපුරම කාව්‍යකරණ අංශයෙන් මේ කෝට්ටේ යුගය කැපී පෙනීම. ඒ අනුව වැඩිම පද්‍ය පොත් සංඛ්‍යාවක් ලියවෙන්නේ මේ කෝට්ටේ යුගයේදී.
ඔව්. ඉතින් ඔබතුමිය මං හිතන්නේ අපේ දරුවන්ට මේ කෝට්ටේ යුගයේ ලියවුණ ඒ පද්‍ය ගද්‍ය කෘතිත් ඒ කෘති රචනා කරන ලද කතුවරු පිළිබඳවත්, ඒ කියන්නේ ඒ යුගයේ හිටිය ගිහි පැවිදි බුද්ධිමතුන් පිළිබඳවත් පොඩි විස්තරයක් කරොත් හොඳයි.
ඔව්. ඒ කාරණාව කියන්නත් කලින් මේ රාජනායගුරු මහත්මියනේ මම පුංචි හැඳින්වීමක් කරන්නම්. මේ මැඩම් දැන් ඔබතුමිය පැවසූ ආකාරයට ගම්පල යුගයේදී ආරම්භ වෙනවා අපේ මේ සාහිත්‍ය මේ සංදේශ කාව්‍ය. එතකොට මේ ගම්පල යුගයේදී වැඩි ආපු සංදේශ කාව්‍ය කරන්නේ බොහෝ දුරට දියුණු යුගයක් මේ කෝට්ටේ යුගයෙන් බව දුවේ පුතේ ඔයාලා හොඳට මතක තියාගන්න ඕනි. ඒ නිසාමයි රාජනායගුරු මහත්මියනේ මේ කෝට්ටේ යුගය අපි හඳුන්වන්නේ සාහිත්‍යයේ ස්වර්ණතම යුගය කියලා. ශ්‍රේෂ්ඨ ගණයේ යුගතුන් ලේඛකයන් බොහෝ දෙනෙක් අපිට මේ යුගයේදී හඳුනා ගන්න පුළුවන්. මං හිතනවා දුවේ පුතේ දැනටමත් ඔයාලා දන්නවා කීප දෙනෙක් ගැන. එතකොට මේ යුගයේ විසු උතුරුමුල මහතෙරිඳු අතින් රචනා වූ කුවේනියස්නත් ධම්මදින්න හිමි අතින් රචනා වූ සද්ධර්ම රත්නාකරය ගද්ද කෘති දෙකක් වෙනවා. ඒ අරුණාම දරුවනේ අපේ විශේෂම අවධානය යොමු වෙන්නේ මේ සන්දේශ කාව්‍යවලට. රාජනාය ගුරු මහත්මය මතක් කරා කොහොම නමු අති විශිෂ්ට සන්දේශ කාව්‍ය පහක් මේ යුගයේදී බිහි වෙනවා. පරවි සන්දේශය, කෝකිල සන්දේශය, සැලලිහිණි සන්දේශය, ගිරා සන්දේශය, හංස සන්දේශය. හොඳට මතක තියාගන්න දරුවනේ ඔය සන්දේශ කාව්‍ය පහම බිහිවන්නේ මේ කෝට්ටේ යුගයේදී. එතකොට පරවි සන්දේශයත් සැලලිහිණි සන්දේශයත් රචනා කරනවා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ. අපි හොඳින් දන්නවා. එතකොට කෝකිල සන්දේශය රචනා කරනවා ඉරුගල් කුලතිලක කියන පුද්ගලයා විසින් තමයි කෝකිල සන්දේශය රචනා කරන්නේ. ගිරා සන්දේශය නම් කතෘ අඥාතයි. ඒ කියන්නේ කතුවරයෙක් සඳහන් වෙන්නේ නැහැ. කොහොම නමුත් තව අති විශිෂ්ට සන්දේශයක් අපිට හම්බ වෙනවා. අපි ඉදිරියේ වැඩිදුරටත් කතා කරනවා මේ ගැන. හංස සන්දේශය, ඒ වීදාගම මෛත්‍රී හිමියන්ගේ. ඉතින් දරුවනේ රාහුල හිමියන්ගේ මේ සන්දේශ කාව්‍යයන් හැරුණාම ඉතුමන් විසින් නිර්මාණය කරනවා තව මහා කාව්‍යයක්. ඒ තමයි කාව්‍ය ශේකරය. එතකොට මේ වීදාගම මෛත්‍රී හිමියන් කවුලකුණු මිනිමල, බුදුගුණ අලංකාරය, දහම් ගැටමාලාව කියන මේ ග්‍රන්ථ නිර්මාණකරණයේ ඉදලා තියෙනවා. එතකොට වයන්තිමාලේ මැඩම් අහලා ඇති වීදාගම ත්‍රී සිංහල කවිතිලකයන් විසින් තමයි නිර්මාණය කරන්නේ. දරුවනේ මේව මතක තියාගන්න. මේ හැරුණු විට නාමාවලිය නම් රුවන්මල, එලුසිලෝ සතකය, පංචිකා ප්‍රදීපය, එලු හත්තනුගලු වංශය, භක්ති ශතකය වැනි පාලි, සංස්කෘත, සිංහල ගද්‍ය පද්‍ය පොත් රාශියක් මේ යුගයේදී ලියවෙනවා. ඉතින් දරුවනේ මෙන්න මේ ආකාරයට අපි දැන් කෝට්ටේ සාහිත්‍ය පිළිබඳව, ඒ කතුවරුන් පිළිබඳව දැනගත්තනේ. ඉතින් අපි දැන් යමු අපේ පාඩම කෑරගලේ වැජබීමේ ලෙසින් සිට පාඩම. මම මුලින්ම සඳහන් කරා අපි උපුටා ගන්න මැඩම්
හංස
සන්දේශයෙන්. එහෙනම් ඔබතුමිය පවසමුද අපේ දරුවන්ට මේ හංස සන්දේශයේ පසුමු ගැන පොඩ්ඩ තොරතුරු?
නක්කවිට මහත්මිය කිව්වා වගේ අපිට නියමිත පාඩම දරුවනේ හංස සන්දේශයේන කෑරගලේ වැජබීමේ ලෙසින් සිට කියන පද්‍ය පන්තිය. මේ පද්‍ය පන්තියට මාතෘකාව විදිහට යොදාගෙන තියෙන්නේ දරුවනේ මේ පද්‍ය පෙළෙහිම සඳහන් පද්‍ය පාඨයක්. එතකොට මේ පද්‍ය පන්තියේ ගැන අපි කතා කරනකොට හංස සන්දේශය ගැන අනිවාර්යයෙන්ම තොරතුරු ටිකක් අපි දැනගත යුතුයි. මොකද අපිට අපේ ප්‍රශ්න පත්‍රවලට මුහුණ දීමේදී මූලික කරුණු අපි දැනගෙන සිටීම අත්‍යවශ්‍ය වෙනවා. කෝට්ටේ සාහිත්‍ය යුගයේ සන්දේශ සාහිත්‍යවලේ අවසන්ම සන්දේශය විදිහට තමයි දරුවනේ සලකන්නේ මේ
හංස
සන්දේශය. ඔව්. මේක රචනා කරලා තියෙන්නේ අපේ නක්කවිට මහත්මිය සඳහන් කරා වීදාගම මෛත්‍රී හිමියෝ. මේ වීදාගම මෛත්‍රී හිමියෝ මේ සන්දේශයේ දූතයා වශයෙන් යොදාගෙන තියෙන්නේ ඉතාම ඥානවන්ත කිරි දියර වතුර සමග මිශ්‍ර කරලා දුන්නහම වතුර බැහැර කරලා කිරි පමණක් පානය කරන්න තරම් මේ හංසයා කියන මේ පක්ෂියා බොහොම දක්ෂයි. එහෙම දක්ෂ පක්ෂිය තමයි දූතයා කරගෙන තියෙන්නේ. ඒතර මෙහි දූතයා වන්නේ දරුවනේ හංසයා. මේ හංසයා දූතයා කරගෙන ලියනවා පද්‍ය 208ක්. ඒතර අපිට හංස සන්දේශයේ පද්‍ය 208ක් අපිට දකින්න ලැබෙනවා. මේ සන්දේශය රචනා කිරීමට වීදාගම හිමියන්ට අරමුණක් තිබුණා. නිකම්ම පොතක් ලියන්නේ නැහැ. එක්කෝ කෙනෙක් ආරාධනා කරන්න ඕන, නැත්නම් Tamanට අරමුණක් තියෙන්න ඕන. එහෙම නැත්නම් හේතුව කියලා අපි මේක සඳහන් කරනවා.
ඒකට නිමිත්ත කියලා කියනවා නේද මැඩම්?
අපේ නිමිත්ත කියලා කියන්නේ මේකටම තමයි දරුවනේ. ප්‍රශ්නයකට ඇහුවොත් නිමිත්ත ලියන්න අපි දැනගෙන ඉන්න ඕන. නිමිත්ත තමයි කෑරගල පద్මාවති පිරිවෙන් අධිපති වනරතන හිමියෝ ඉන්නවනේ. මේ වනරත්න හිමියන්ට තමයි දරුවනේ පණිවිඩය අරින්නේ. ඒතකොට පණිවිඩය ලබන්නේ වනරතන හාමුදුරු. මේ වනරතන හාමුදුරුවන්ට යවන පණිවිඩය සඳහන් වෙන්නේ වනරතන හිමියන් ලවා සමන්, විභීෂණ, උපුල්වන් හා ස්කන්ධ කුමාර කියන දෙවිවරුන්ට පිරිත් කියලා පින් දීලා ඒ මගින් සිරිපරකුම්බා රජුට කරුණාව හා සෙතසලල සලසන ලෙස ඉල්ලා සිටීම සමයි මේකේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් මේ පණිවිඩයත් රැගෙන හංසයා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුරේ ඉඳලා කෑරගල පද්මාවතී පිරිවෙන දක්වා යනවා. එතකොට මේ දූතයාගේ ගමන් මාර්ගයේ වෙන්නේ දරුවනේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිට කෑරගල පද්මාවතී පිරිවෙන දක්වා. මේ යන ගමනේදී හංසයාට දකින්න ලැබෙනවා බොහෝ සුන්දර ස්ථාන, සුන්දර දේවල්. ඒ වගේම බොහෝ ස්ථානත් හමු වෙනවා. විවිධාකාරී සිදුවීමුත් සිද්ධ වෙනවා. මේවා ඉතාම චමත්කාර ලෙස විදංගම හිමියන් වර්ණනා කරලා තියෙනවා මේ හංස සංදේශයේ විවිධ වර්ණාවලි. නිසා වැනුම, උදේ වැනුම, එතකොට මඟ වැනුම, දියකෙලි වැනුම, ඔය ආදි වැනුම් රාශියක් මේක ඇතුළත් වෙලා තියෙනවා. අපිට ඇතුළත් වෙලා තියෙන්නේ දරුවනේ අපේ පෙළපතට මේ කෑරගල ගම්පියස පිළිබඳ වර්ණනා කරලා තියෙන ඒ කවි ටික තමයි අපිට ඇතුළත් වෙලා තියෙන කවි 10ක්. ඉතින් මේ වර්ණ අතුරින් කෑරගල වෙහෙර වැනුම තමයි ඉතාම උසස්. ඒ කියන්නේ වර්ණනාත්මක භාවයෙන් ඉතාම ඉහළ වර්ණණේ විදිහට අපි සලකන්නේ. එතකොට දරුවනේ මේ කෑරගල වෙහෙර වැනුම ඉතාම ලස්සනට, ඒ කියන්නේ වර්ණනාත්මකවම මේ පද්‍ය 10 තුල අපිට හමු වෙනවා. අපි මේ කෑරගල වෙහෙර වැනුම සාකච්ඡා කරන්න ප්‍රථම මේ කෑරගල කියන නම දෙතුන් සැරයක්ම කියවුණානේ මේ කෑරගල ගම් ප්‍රදේශය ගැන. මේ කෑරගල ගමේ නම හැදුන හැටිත් අපේ දරුවෝ දැනගන්න ඉන්න එක ඉතාම වැදගත්.
ජනප්‍රවාදයේ එනවා සඳහනක් නේද මැඩම් මේ ගැන?
ඔව්, ජනප්‍රවාදයේ කතාන්දර දෙකක් සඳහන් වෙනවා. එකක් තමයි නක්කවිට ගුරු මහත්මියනි, මේ කෑරගල ගම් ප්‍රදේශයේ කරකොලගස් බොහෝමයක් තිබ්බද?
කරකොලගස්.
ඔව්, කරකොලගස් බොහෝමයක් තිබිලා තියෙනවා. ඉතින් මේ කරකොලගස් තිබුණ නිසා මිනිස්සු මේ ප්‍රදේශයට කිව්වා කරගල. මේ කරගල පසු කාලයක තමයි කෑරගල බවට පත් වෙලා තියෙන්නේ. අනික මතකද ඔබතුමියට?
ඔව්.
ඔව්. අනික තමයි මේ ප්‍රදේශයේ කූර තම්පලාගස් බොහෝමයක් තිබ්බා කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. මේ කූර තම්පලාගස් බොහෝ ප්‍රමාණයක් තිබුණ නිසා, බහුලව වැවිලා තිබුණ නිසා මේ ප්‍රදේශයේ මිනිස්සු කූරගල කියන්න පටන් ගත්තා. මේ කූරගල පසු කාලයක කෑරගල වුණා කියලා සඳහන් වෙනවා. අපේ දරුවෝ දන්නවත් දන්නේ මේ කෑරගල ගම්මානේ කොහෙද තියෙන්නේ කියලා. මේ කෑරගල ගම්මානේ තියෙන්නේ බස්නාහිර පළාතේ. බස්නාහිර පළාතේ සියනෑ කෝරළේ ගංගබඩු පත්තුවේ තමයි තියෙන්නේ මේ ගම්මානේ පිහිටලා. මේක විශාල ගමක්. මේක සුන්දර විශාල ගම්මානයක් වෙනවා. මේ ගම හැබැයි පාලි රසවාහිනියේ සඳහන් කරලා තියෙන්නේ කොහොමද ඔබතුමීට මතකද? මොකක් කියලාද?
වත්තුල.
ඔව්, වත්තුල පබ්බත කියන නම.
හොඳට මතක තියාගන්න අපේ දරුවෝ නේද? වත්තුල පබ්බත.
ඔව්, අපේ දරුවෝ හොඳට මතක තියාගන්න ඕන පාලි රසවාහිනියේ කෑරගලේ හඳුන්වලා තියෙන්නේ මොන නමින්ද කියන එක. වත්තුල පබ්බත කියන නමින් තමයි පාලි රසවාහිනියේ මේ කෑරගල හඳුන්වලා තියෙන්නේ. මේ කෑරගල ප්‍රදේශයේ තියෙන ප්‍රධානම විහාරස්ථානය තමයි පද්මාවතී පිරිවෙන. මේක පිරිවෙන භික්ෂුන් වහන්සේලාට අධ්‍යාපනය ලබා දුන්න ආයතනයක්. ඒ වගේම ගමේ මේ චමත්කාරය අසිරිය බොහොම සුන්දර වෙල්යායක් මැද පිහිටි මේ විහාරය ගමට විශාල අසිරියක් චමත්කාරයක් ගෙන දෙනවා. ඒ වගේම තමයි මිනිසුන්ගේ මේ ආධ්‍යාත්මික දියුණුව ප්‍රකාශ කරන සංකේතයක් බවට පත් වෙලා
තියෙනවා.
ඔව්, මේ විහාරය. මේ විහාරය මේ වර්ණනා කරලා තියෙනවා අපේ වීදාගම් මෛත්‍රී හාමුදුරුවෝ බොහොම ලස්සනට.
හරිම අපූර්වව වර්ණනා කරලා තියෙනවා.
අපූර්වට විවිධ කාව්‍ය උපක්‍රම යොදාගෙනමින් වර්ණනා කරලා තියෙනවා. ඉතින් ඉන්ද්‍රී මහත්මිනි, ඔබ තුමියට පුළුවනි මේ පද්‍ය පන්තිය රසවත් කර ගැනීම සඳහා මේ වීදාගම් මෛත්‍රී හාමුදුරුවෝ යොදාගත්ත විවිධ කාව්‍යෝපක්‍රම මොනවද කියලා අපේ දරුවන්ට පැහැදිලි කරන්න.